ඒක ප්‍රශ්නයක් නේ පොයින්ට් කොට යන්නේ. ගරු සුනිල් රත්නසිරි මහතා ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඇසීමට.
ප්‍රශ්නය අහනවා ගරු කතානායකතුමනි.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා.
ආ 1/2016 වර්ෂය ආ 2 ඇමරිකානු ඩොලර් මිලියන 947.9ක් ආ 3 MS China State Construction Engineers Corporation Limited ආ 4 2016 සිට 2023 2:28 දක්වා ආ 1/4400යි ආ 2 149ක් සඳහා මූලික වන්දි මුදල් ගෙවා ඇතත් රජයට අත්පත් කරගෙන නැත. ආ 3 හිමිකරුවන් විසින් ආ 4 මෙම ව්‍යාපෘති අත්තිටුවන අවස්ථාව වන විට දුම්රිය මාර්ග ව්‍යාපෘති ඉදිකිරීම සඳහා අවශ්‍ය ඉඩම් කැබලි 4400 හෙක්ටයාර 350 ඉඩම් කැබලි 4392 භුක්තිය භාරගෙන රජය අත්පත් කරගෙන ඇත. ඉඩම් කැබලි 1964 වන්දි පරීක්ෂණ පවත්වා ඉඩම් කැබලි 936/10(1)A තීරණ ලබා දී ඇති අතර වන්දි මුදල් ගෙවා අත්පත් කරගෙන නැති ඉඩම් කැබලි ගණන 149කි. වන්දි වශයෙන් ගෙවා ඇති මුදල් රුපියල් මිලියන 282කි. මෙම ව්‍යාපෘති සඳහා මේ දක්වා රජය දරා ඇති වියදම රුපියල් මිලියන 888ක් වන අතර ඉඩම් අත්කර ගැනීමේ ප්‍රගතිය 68%කි. ආ 5 නැත. ආ 6 මහා පරිමාණ ව්‍යාපෘති නැවත ක්‍රියා ක්‍රමෝපායකරණ සහ වේගවත් කිරීම සම්බන්ධව අංක අමාත්‍ය මණ්ඩල පත්‍රිකා 22/64/1286 2022/22/9/5 වෙනි දින ඇති අමාත්‍ය මණ්ඩල තීරණය මගින් ලබා දී ඇති නියෝග පරිදි රට තුළ පවතින ආර්ථික මූල්‍ය දුෂ්කරතා කෙරෙහි අවධානය යොමු කරමින් අදාළ කමිටුව මෙම ව්‍යාපෘති පිළිබඳ පොදු තීරණයක් ගන්නා ලෙස දැනුම් දීම පරිදි කුරුණෑගල හබරණ දුම්රිය මාර්ග ව්‍යාපෘතියේ කටයුතු 2023/2/28 දිනෙන් අත්තිතුවා ඇත. ඈ අදාළ නොයි.
ගරු මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි, කුරුණෑගල හබරණ දුම්රිය මාර්ග ව්‍යාපෘතියේ සක්්‍යතා අධ්‍යයනය අවසාන වෙන්නේ 2009 දෙසැම්බර් මාසයේ. එතන ඉඳලා ගරු කතානායකතුමනි, අදට වසර 17කට ආසන්න කාලයක් ගෙවිලා තිබෙනවා. 2024 දක්වා ගත්තොත් ගරු කතානායකතුමනි වසර 15ක කාලයක් ගෙවිලා තිබෙනවා. මේ කාලය තුල ගරු කතානායකතුමනි ජනතාවගේ බදු මුදල් මේ ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 880ක් වෙන් කළා තිබෙනවා. මේ තරම් විශාල මුදලක් මේ ව්‍යාපෘතිය සඳහා නිකරුණේ වියදම් කරලා අතරමඟ නතර කරලා පටන් ගත්තු අයම ගරු කතානායකතුමනි මේ ව්‍යාපෘති අතරමඟ නතර කළා දාලා තිබෙනවා. එනිසා ගරු කතානායකතුමනි, මගේ පළවෙනි ප්‍රශ්නය වෙන්නේ මේ ව්‍යාපෘති අතරමඟ නතර කළා දාලා තිබෙනවා නම් ඒ වෙනුවෙන් විකල්ප ක්‍රියාමාර්ගයක් ඔබ අමාත්‍යාංශයේ මගින් ලබා ගැනීමට කටයුතු කරනවාද කියන එක.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා.
ගරු මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු කාරණේ පරිදි 2016 ව්‍යාපෘති ආරම්භ කරලා 2023 දෙවැනි මාසේ වෙනකොට රුපියල් මිලියන 880ක් වියදම් කරලා ව්‍යාපෘතිය අවසන් කරන්න නැතුව නවත්තලා දාලා තියෙනවා. ඒතර මේ ව්‍යාපෘතිය අවසන් වෙන්නේ අවසන් කරන්නේ පටන් ගන්න නිසා අවසන් කරන්නේ දෙකම අවසන් නොකර අවසන් කරන්නේ දෙකම 2024 සැප්තැම්බර් වලට කරි, ඒ කියන්නේ මේ පාලනය එන්න කලින්. ඒතර මේක නැවත පටන් ගැනීමදී අපි සාධක කීපයක් ගැන අවධානය යොමු කළ යුතු වෙනවා. ඉදිරියේදී අපිට පුළුවන් ත්‍රිකුණාමලයේ වරායක සිට දිනු වෙන්නේ එතන භාණ්ඩ ප්‍රවාහනයේ කොළඹ දක්වා ප්‍රවාහනය කිරීම සඳහා මොන අවශ්‍යතාවය මතුවෙනවාද කියන කාරණය මත අපිට තීරණය කරන්න පුළුවන්. මේ ව්‍යාපෘතිය කොච්චර ඉක්මනින් පටන් ගන්නවාද යන කාරණය පිළිබඳ අපිට අවධානය යොමු කරගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට ගත්තාම අපි මීට අමතරව දැන් මෙතන ප්‍රවාහනය දැන් මගින් ප්‍රවාහනය සඳහා අපි සරකා බලනවා නම් අපි පටන්ගෙන තියෙනවා කුරුණෑගල ඉඳලා දඹුල්ල දක්වා ඉදිවෙන අධිවේගී මාර්ගය, ඒ කියන්නේ මධ්‍යම අධිවේගී මාර්ගයේ හතරවන අධියරය අපි ලංසු කැඳවන්න පටන් ගත්තා මේ මාසේ 7 වෙනිදා. ලබන මාසේ 10 වගේ නුර ලංසු කැඳීම අවසන් වෙනවා. කිලෝමීටර් 38.5ක දුරක් රුපියල් බිලියන 190ක වගේ ව්‍යාපෘතියක්, දෙවන්ත ව්‍යාපෘතියක් අපි හිතන අවුරුදු 3ක් ඇතුළත අවසන් වෙලා ඒ ප්‍රමාණය අවසන් කිරීම සඳහා මුදල් වෙන් කරනවා ඉදිරි අවුරුදු වසර 3 ඇතුළත. ඒ ප්‍රතිලාභ ලැබෙන්නේ ඒ පාරේ ගමන් කරන ඒ ජනතාවට තමයි ඒ ප්‍රතිලාභ ලැබෙන්නේ. ඉතින් ඊට අමතරව අපේ දුම්රිය වෙනුවෙන් රජයේ මුදල් වියදම් කරනවා ඉදිරි අවුරුදු 3 ඇතුළත දුම්රිය විදුලිකරණය වෙනුවෙන්. ඒතර මේ සඳහා මුදල් වෙන් කරන ප්‍රමාණය ගත්තොත් එහෙම දාලා වශයෙන් ගරු කතානායකතුමනි ප්‍රධාන ලයින් එකේ මරදාන ඉඳලා රාගම දක්වා අපි විදුලිකරණය සහ ඒ අලුතින් එන්ජින් ගෙනෙන්න සහ මේ කෝච්චි ගෙනෙන්න සහ ඒකේ සිග්නල් සිස්ටම් එක ඔක්කොම වෙනුවෙන් ඩොලර් මිලියන 380ක් වගේ. ඊට පස්සේ කෝස්ටල් ලයින් එක ගත්තොත් එහෙම මරදාන ඉඳලා පානදුර දක්වා කෑල්ලට රුපියල් ඩොලර් මිලියන 648ක් වගේ. ඊළඟට මරදාන ඉඳලා මාලපැල්ල දක්වා කොටසට ඩොලර් මිලියන 849ක්. ඉතින් ඔක්කොම ගත්තම ඩොලර් මිලියන 1877ක් වගේ දළ වශයෙන් ප්‍රමාණයක් දැවැන්ත මුදල් ප්‍රමාණය ඩොලර් මිලියන 1877ක් වගේ ප්‍රමාණයක් දළ වශයෙන් අපිට ඉදිරි අවුරුදු 3-4 ඇතුළත මේ ව්‍යාපෘති වෙනුවෙන් වෙන් කරන්න සිද්ධ වෙනවා. අධිවේගී මාර්ග වෙනුවෙන් දුම්රි විදුලිකරණය වෙනුවෙන් මේ වගේ මුදල් ප්‍රමාණයක් වෙන් වෙනවා. ඒ නිසා අපි සලකා බලන්න ඕනේ දැන් මේ හැම එකම අපි ලංකාවේ මුදල් වලින් හැදුවා. උදාහරණයක් ගත්තොත් විදුලිකරණය වෙනුවෙන් අපි හිතමු බිලියන 600ක් නම් ලංකාවේ මුදල් යන්නේ සාමාන්‍ය 3/2ක් වගේ ප්‍රමාණයක් ෆොරින් කම්පොනන්ට් එකක් තියෙනවා. රටෙන් එළියට යන ඩොලර් විදිහට. ඒතර 1877 නම් ඒකෙන් දළ වශයෙන් ඩොලර් මිලියන 1200ක් විතර රටෙන් එළියට යනවා ඉදිරි අවුරුදු 3 ඇතුළත. අපි ඒවත් සලකා බලලා තමයි ගරු කතානායකතුමනි මේ ව්‍යාපෘතිය ත්‍රිකුණා මලේ වරායේ භාණ්ඩ ප්‍රවාහණය කොච්චර බහලුම් ප්‍රමාණයක් එනවද ඒක කොච්චර ආකාරයට දියුණු වෙනවද කියන එක මත තමයි තීරණය කරලා අපි මේ ව්‍යාපෘතිය ආරම්භ කරන්න සිද්ධ වෙන්නේ.
ගරු මන්ත්‍රීතුමා,
ගරු කතානායකතුමනි, ඔබතුමාත් හොඳින්ම දැනුවත් තිබෙනවා පොළොන්නරුවේ කොටලීය පාලම සහ ගල්ලෑල්ල පාලම පසුගිය රජයන් මගින් අතහැර දැමලා තිබුණා, විශේෂයෙන්ම ඔවුන්ට මුදල් නැහැ කියන සංසිද්ධිය පදනම් කරගෙන. නමුත් වසර එකහමාරක් වගේ කෙටි කාල සීමාවක් තුළ ප්‍රවාහන මහාමාර්ග අමාත්‍යාංශය විශාල පරිවර්තනයක් සිදු කරමින් අද කොටලීය පාලමත් හැදෙනවා, ගල්ලෑල්ල පාලමත් හැදෙනවා. ඒ විතරක් නෙමේ ගරු කතානායකතුමනි, පොළොන්නරුව ඩිපෝව වසර 54කට පස්සේ කාපට් කරලා ඒ කටයුතු සියල්ල අවසන් කරලා තිබෙනවා. ඒ වගේම එළඹෙන සැප්තැම්බර් 3 වෙනිදා බිමල් රත්නායක ගරු අමාත්‍යතුමා මේ සියල්ල නිරීක්ෂණය කිරීමත්, ඒ වගේම කදුරුවෙල දුම්රිය පොළ යාචකයන් ලගින ස්ථානයක් බවට පත්වලා තිබ්බා. ඉතාම අපිරිසුදු පරිසරයක් බවට පත්වලා තිබ්බා. ඒ නිසා ගරු කතානායක තුමනි, හඳුනාගත් දුම්රිය පොළවල් නවීකරණය යටතේ පෞද්ගලික ව්‍යාපාරික මහතෙකුගේ ධන පරිත්‍යාගයෙන් අද ඉතාමත්ම ලස්සනට කදුරුවෙල දුම්රිය පොළ නවීකරණය වෙලා තිබෙනවා. ඒ පිළිබඳව ස්තුතිය ප්‍රකාශ කරමින් මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය වෙන්නේ ගරු කතානායක තුමනි, මේ දුම්රිය පොළවල් නවීකරණය කළාට දුම්රිය මාර්ගය දිග වැඩි කිරීම සඳහා සහ දුම්රිය එන්ජින් කට්ටල අලුතෙන් රට තුළට ගෙනල්ලා දුම්රිය ප්‍රවාහන කටයුතු පුළුල් කිරීම සඳහා වැඩපිළිවෙලක් අමාත්‍යාංශයේ සතුව තිබෙනවාද කියන එක.
ගරු නීතිමත්තුමා,
ගරු කතානායකතුමනි, දුම්රිය මාර්ගයේ දිග වැඩි කිරීම සඳහා අවධානය යොමු වෙලා නැහැ. නමුත් දුම්රිය මාර්ගයේ දිත්ත මාර්ගයක් විදිහට දියුණු කිරීමේ වැඩපිළිවෙලක් යනවා. ඒකේ පොල්ගාල් සිට කුරුණෑගල දක්වා ඉදිකිරීම අපේ කටයුතු අපි පටන් ගන්නවා. ඒ වගේම දුම්රිය එන්ජින් ප්‍රමාණය ගත්තොත් එහෙම අපි මේ වෙනකොට පවර් සෙට් පහක් ගන්න ඇනවුම් කරලා මේ අපේ ටෙන්ඩර් ප්‍රසම්පාදන කටයුතු පටන් ගන්න වෙලා දැන් ඒක ඉවැලුවේෂන් ස්ටේජ් එකේ තියෙන්නේ. අපි හිතනවා මේ අවුරුද්ද ඇතුළත අපිට ඒක කොන්ත්‍රාත්තුව පිරිනමා ගන්න පුළුවන් වෙයි කියලා. ඒ අලුත් පවර් සෙට් පහ ලබා ගැනීම සඳහා ඊළඟට 2027 අයවැයෙන් අපි බලාපොරොත්තු වෙනවා එන්ජින් කට්ටල පහක් සඳහා මුදල් වෙන් කරගන්න. ඒ වගේම බයි ඩිරෙක්ෂන දෙපැත්තට යන්න පුළුවන් මේ ෂෝට් ලෙන්ත් දුවන්න පුළුවන් කෝච්චි යම්කිසි ප්‍රමාණයක් ඇනවුම් කරන්න. ඒ වගේම දැන් පටන්ගෙන තියෙනවා අපි සැහැල්ලු දුම්රිය මැදිරි තුනකින් යුත් සැහැල්ලු දුම්රිය කට්ටල තුනක් ලංකාව එකලස් කරන්න වැඩේ පටන් ගන්න. මේකේ අපි පටන් ගත්ත ගරු මන්ත්‍රීතුමනි 6-8 වෙනිදා ලන්සු කැඳවීම පටන්ගෙන ඉවරලා 7:1 වෙනකොට ලන්සු කැඳවීම අවසන් කරලා තියෙනවා. අපි දැන් එතකොට ඒකෙත් ඒ ප්‍රසම්පාදල සඳහා ඉදිරිපත් කරපු ලන්සු ඉවැලුවේට් කරන ස්ටේජ් එක තියෙනවා. අපි හිතනවා ඉදිරි මාස 3 ඇතුළත මේ අවුරුද්ද ඇතුළත අපිට ඒකත් පිරිනමා ගන්න පුළුවන් වෙයි කියලා. මේ ආකාරයෙන් තමයි අපි දුම්රිය එන්ජින් ප්‍රමාණය සහ දුම්රිය ප්‍රමාණය වැඩි කර ගැනීමේ අලුතෙන් වැඩි කර ගැනීමේ කටයුතු කරගෙන යන්නේ.
ප්‍රශ්න අංක 9 ගරු අජිත් ගියාන් මාතා, ජීවර ජලජ සහ සාගර සම්පත් අමාත්‍යතුමා ඇසීමට.
ගරු අමාත්‍යතුමාවෙන් අහනවා ගරු කතානායක.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, ප්‍රශ්නයේ 9 A1 ඔව් 2 දිප්තා සුලිගුණාටුව හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ ඉස්සම් වගාකරුවන් හට සිදු හානිය සඳහා වන්දි මුදල් ලබා දීම සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇති අතර මේ වන විට කුඩා පරිමාණ නිෂ්පාදනයකක 316ක් සඳහා රුපියල් මිලියන 125.2ක වන්දි මුදලක් ලබා දී ඇත. මධ්‍යම පරිමාණ නිෂ්පාදන ඒකක සඳහා වන්දි මුදල් ලබා දීමේ කටයුතු මේ වෙනිටත් සිදු කරමින් පවතී. ආ 3 ඔව් ආ 4 ඒ යටතේ 1 ඉස්සන් අභිජනනාගාර සහ ගොවිපළ සඳහා රෝග හඳුනා ගැනීම සහ පාලනය කිරීම, පුත්තලම කිලිනොච්චය සහ මඩකලපු යන වෙරළබඩ ජලජීවී වගා ව්‍යාප්තිය හා අධීක්ෂණයකක ස්ථාපිත කර ඇත. 2 ඉස්සන් නිෂ්පාදනය සඳහා අවශ්‍ය තාක්ෂණික උපදෙස් ලබා දීම සහ යහපත් කළමනාකරණ කරන වගා පිළිවෙත් යාවත්කාලන කර ඇති අතර එම පිළිවෙත් අනුගමනය කරමින් වගාව සිදු කරන ආකාරය පිළිබඳ වගාකරුවන් දැනුවත් කිරීම කටයුතු සිදු කිරීම. 3 ඉස්සන් කර්මාන්තයේ ප්‍රවාදනය කිරීම සඳහා මඩකලපුව හා ත්‍රිකුණාවල යන දිස්ත්‍රික්කයන්හි සුදුසු ඉඩම් හඳුනාගෙන එම ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් පැවතීම. 4 ඉස්සන් කර්මාන්තයේ වෙනුවෙන් SIIS ස්ට්‍රීම් ඉන්ඩස්ට්‍රි ඉන්ෆෝමේෂන් සිස්ටම් දත්ත පද්ධතිය සකස් කර ඉස්සන් කර්මාන්තයේ දත්ත යාවත්කාලන කරමින් පැවතීම. 5 ජලජීවී වගා කළමනාකරණ බලපත්‍ර මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ නිකුත් කිරීමට කටයුතු කරමින් පවතී. මෙමගින් ජලජීවී වගා කළමනාකරණ බලපත්‍ර කඩිනමින් නිකුත් කිරීම සඳහා සැලසුම් කර ඇත. ආ 5 ඔව් ආ 6 ඉස්සන් සඳහා දේශීය වෙළඳපොළේ හොඳ මිලක් ලැබීම හේතුවෙන් අපනයනය නොකොට නිෂ්පාදනයන් දේශීය වෙළඳපොළ ඉදිරිපත් කිරීමට යොමු වී තිබීම අපනයනයට ප්‍රධාන අභියෝගයකි. දේශීය පරිභෝජන සඳහා වසරකට ඉස්සන් මෙට්‍රික් ටන් 9000ක් පමණ අවශ්‍ය වන අතර මෙම ප්‍රමාණය ඉක්මවා නිෂ්පාදනය වැඩි කිරීම තුළින් අපනයන සඳහා වැඩි වේය අපේක්ෂා කරමි. තවද SPF මොනඩෝන් සඳහා SPF සහ මොනඩෝන් සඳහා දේශීය වෙළඳපොළේ වැඩිවිල්ලුමක් පවතින නිසා එම ඉස්සන් නිෂ්පාදනය වැඩි කිරීමට කටයුතු කර ඇත. මෙතෙක් SPF සහ මොනඩෝන් ඉස්සන් අභිජනනාගාර ඒකක එකක් පමණක් පැවති අතර මේ වෙන විට තවත් එක් අභිජනනාගාරයක් සඳහා අවසර ලබා දී ඇත. ඉහත කරුණුවලට අමතරව දේශීය නිෂ්පාදනය වැඩි කිරීම සඳහා පහත ක්‍රියාමාර්ග ගෙන ඇත. ඒ යටතේ 1 සූර්ය බලශක්තියෙන් විකල්ප පුනර්ජනනීය බලශක්ති ක්‍රම භාවිතා කිරීම මගින් ඉස්සන් නිෂ්පාදනයේ වියදම අඩු කර ගැනීමට වගා කරුවන් දැනුවත් කිරීම. 2 ජෛවීදත්ත ජෛව ආරක්ෂණ ක්‍රමවේදය හා රෝග පාලනය සම්බන්ධයෙන් අධීක්ෂණ කටයුතු කාර්යක්ෂමව කරගෙන කරපවත්වාගෙන යාම. 3 ඉස්සන් කර්මාන්තයේ වෙනුවෙන් SIIS දත්ත පද්ධතිය සකස් කර ඉස්සන් කර්මාන්තයේ දත්ත හා තොරතුරු පාර්ශවකරුවන් අතර හුමාරු කර ගැනීමට කටයුතු කිරීම. ආ කොටස අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා,
ගරු අමාත්‍යතුමාගෙන් අහන පළවෙනි ප්‍රශ්නේ වගේම ගරු කතානායකතුමනි, ස්තුතිවන්ත වෙනවා ගරු අමාත්‍යතුමාටත් අමාත්‍යංශයටත් ඉතිහාසයේ පළවෙනි වතාවට මේ ඉස්සන් ක්ෂේත්‍රයට විච්ච බරපතල හානියක් නැත්තම් මේ ආපදා තත්ත්වයකදී විශාල මුදලක් ඒ වෙනුවෙන් වෙන් කරා. ඒ නිසා ඒකට ශක්තියක් වෙලා තියෙනවා ඉස්සන් කර්මාන්තේ ඉදිරියට ගෙනියන්න. නමුත් ගරු අමාත්‍යතුමනි, ප්‍රශ්නය තමයි අපේ දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම ඉස්සෝ කර්මාන්තේ කරන රටේමත් ගැටලුවක් තියෙනවා. මේ ඉස්සෝ කර්මාන්තයට බලපාලා තියෙන රෝග දෙකක් තියෙනවා අපේ රටේ. කර්මාන්තේ බිඳ වැටෙනවා යම් අවස්ථාවල. ඒ හේතු තමයි එකක් අර වයිස්පෝට් කියන සුදුපුල්ල රෝගය විශාල බලපෑමක් වෙලා තියෙනවා මේ කර්මාන්තය ඉදිරියට පවත්වාගෙන. ඒ වගේම EHP කියන සුදුපෙටි කියන රෝගය බලපාලා තියෙනවා. ඒ නිසා මේ අපේ රටේ ඩොලර් ගේන කර්මාන්තයක්. හැබැයි මේක අපි අඛණ්ඩව මේ සැපුවම දෙන්න බැරි වෙලා තියෙනවා මෙන්න මේ රෝග දෙක නිසා. ඒක බරපතල බිඳ වැටීමක් පත් වෙලා තියෙනවා. ඒ නිසා මේ සම්බන්ධව මේවා පාලනය කරගන්න, එහෙම නැත්නම් මේ කර්මාන්ත මෙතනින් හර රැකගන්න ඔබතුමාලා අරගෙන තියෙන ක්‍රියාමාර්ගය සහ වැඩපිළිවෙල කුමක්ද කියලා අහන්න කැමැති.
ගරු නියෝජ්‍ය මාත්තුමා,
ගරු කතානායකතුමනි, අජිත් ගහන් මන්ත්‍රීතුමා යොමු කර මෙන්න මේ රෝග දෙක බොහෝ මේ පැතිරෙන්නේ ජලය අපවිත්‍ර වූ විට. සමේක දිගින් දිගටම අපි ෆීසිබිලිටි ස්ටඩි එකක් කරා. ඒ නිසා අපිට ආපු වාර්තාවල තියෙන්නේ ජලය අපවිත්‍ර වීමේ හේතුව මේ කටයුත්ත වෙනවයි කියලා. ඒ නිසා අපි මේ වෙනුවෙන් අපි 2026-2027 වර්ෂ වෙනුවෙන් රුපියල් මිලියන 3845.7ක මුදලක් වෙන් කරා. වෙන් කරේ අපිට එතකොට මුහුදු ජලය පුළුවන් පොම්ප කරලා ගන්න ගොඩබිම පැත්තට. අනිත් පැත්තෙන් පුළුවන් ෆ්‍රෙෂ් වෝටර් එක පුළුවන්. ඒ නිසා මේක අපි කියන්නේ සී වෝටර් පම්පින් එක. සී වෝටර් පම්පින් එකයි ෆ්‍රෙෂ් වෝටර් දෙකයි මිශ්‍ර කරලා අපිට එතන පුළුවන් ලවණතාවය සකස් කරගන්න අවශ්‍ය පරිදි ඉස්සන්ට අවශ්‍ය ලවණතාවය සකස් කළ මේ කටයුතු කරන්න දැන් කටයුතු කළා තියෙනවා. ඒ නිසා ඒ වෙනුවෙන් ගරු මන්ත්‍රීතුමා අපි රුපියල් මිලියන 3845 මා ඒ කියන්නේ බිලියන 3කට බිලියන 4කට ආසන්න ප්‍රමාණයක් වෙන් කළා තියෙනවා. ඊට අමතරව ගරු මන්ත්‍රීතුමා ඉස්සන් වගාවේ නිෂ්පාදනයේ අඩුවක් අපි දැක්කා. අපි අමාත්‍යංශයේ පහුගිය දවස්වල කැඳවල බැලුවා මේ කැඳවපු වෙලාව අපිට දැක්ක ඒ සම්බන්ධ තොරතුරු වගේක්. ඒ නිසා අපි ඒ සම්බන්ධ නැවත තව ෆීසිබිලිටි ස්ටඩි එකක් කරන් තව මිලියන 100ක් වෙන් කරා. ඊළඟට ඉස්සන් අපනයන කරුවන් ගැටලුවක් තිබුණා. ඉස්සන් අපනයන කරුවන් සම්බන්ධව අපි ගරු මුදල් නියෝජ්‍ය අමාත්‍යතුමා සමග ඉදිරි සාකච්ඡාවක් වදාගෙන තියෙනවා. ඒ නිසා අපි හිතනවා ඉස්සන් අපනයන කරුවන්ට මුහුණ දීලා තියෙන ප්‍රශ්නයක් වික්ටර් සුලිකුණාටෙන් පස්සේ ඔබතුමාගේ වගේ ඉතිහාසයේ වැඩිම මේ විදිහේ මුදලක් අපි වෙන් කර අයාල වෙනුවෙන් ඊළඟට මෙතන බලපාලා තියෙන ඔබතුමා සඳහන් කර රෝග දෙකට අදාළව බිලියන 4ක මුදලක් වෙන් කළා දිනන. ඊට පස්සේ ඉස්සන් කර්මාන්තේ බිඳ වැටීමට අදාළව ශක්තිදායකන්ට මිලියන 100ක් වෙන් කළා දිනන. ඊටමත එයාල මුහුණ දීලා තියෙන බදු ගැටළු වෙන්න පුළුවන් නිෂ්පාදන ගැටළු වෙන්න පුළුවන් මේ සම්බන්ධව සාකච්ඡා කරන ගරු මුදල් නියෝජ්‍ය අමාත්‍යතුමාගේ සමග සාකච්ඡා කරන් දීතේ. සමා හිතන්නේ මෑත කාලනව ඉස්සන් කර්මාන්තේ නියුතු වලට වැඩිම සැලකිල්ලක් දැක්වේ අපේ රජෙන් කියලා අපි විශ්වාස කරනවා.
ගරු අන්තරම මගේ දෙවෙනි ප්‍රශ්නය ගරු අමාත්‍යතුමනි, මේ දිනවලදී විශේෂයෙන්ම කතාබහට ලක් වෙනවා, ඒ වගේම අද උදෑසනත් මාධ්‍ය තුල වාර්තා වුණා අපේ රටට නිෂ්පාදනය කරලා ගේන මත්ස්‍ය සම්පත අඩු වෙලා තියෙනවා කියලා. ඒ කියන්නේ මත්ස්‍ය ග්‍රහණේ අඩුවීමක් වෙලා තියෙනවා කියලා. මේ අවශ්‍යතාවය මත රටට මේ මත්ස්‍ය සම්පත එන්නේ නැහැ. මේ తත්වය ඇත්තක්ද? එහෙම නැත්නම් මේ එල්ලිනෝ తත්වය මේ අපේ රටේ මත්ස්‍ය නිෂ්පාදනය වැඩි වීමට සහ අඩු වීමට බලපාලා තියෙනවද? එහෙම తත්වයක් ඔබතුමා අවබෝධද කියලා දැනගන්න කැමතියි. මොකද එහෙම ගැටලුවක් බලපාලා තියෙනවද කියන එක.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා.
ඔව් ගරු කථානායකතුමනි, මට මතක් වෙනවා අජිත් ගිහාන් මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නයකදී ආ තරුණ පෙම්වතුන් අතර කතා වෙනනේ විරහ වේදනාව විඳිනකොට මුහුද එකමාළුවද ඉන්නේ කියලා. ඒ වගේ ප්‍රශ්නයක් මෙතන. දැන් මෙතන ඇත්තටම කතාව මම අද උදේත් මාධ්‍ය වල දැක්කා මුහුදේ මාළු නැහැ කියලා කතාවක් කියනවා. දීවරින් ප්‍රකාශයට පත් කරනවා එක එක සංවිධාන. කතාවෙත් ඇත්තක් තියෙනවා. ඉස්සර කාලේ පෙම්වතුන් කියපු කතාවක් නිකන් මොකක්දයක් වගේ නේද? මුහුද එකමාළුවද? මේක මේ පිළිබඳව අපි එකක් තමයි අපිට ලැබෙන තොරතුරු අනුව එක දෙයක් තියෙනවා. දැන් මේක එල්නිනෝ තත්ත්වයේද කියලාත් ප්‍රශ්නයක් තියෙනවා. එකක් ලෝකේ ප්‍රවණතාවයක් තියෙනවා සාගරය තුල. සාගරය තුල එකක් ජලජ ශාක ඇල්ගී ප්‍රමාණය ප්‍රවාහන ප්‍රමාණය හිගයක් තියෙනවා. ප්‍රවාහන ප්‍රමාණය තුනම තමයි සූර්යාලෝකයේ ලැබෙන විට කාබන් ඩයොක්සයිඩ් වායුවෙන් ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය අඩු වෙනකොට එතකොට මත්ස්‍යෙන්ට සුසු ආසස්ථානයක් ගොඩනැගෙන්නේ නැහැ. ඒ නිසා මත්ස්‍ය ගහනවල හිගභාවයක් තියෙනවා. ඊට අමතරව සාගර ජලයේ දූෂණය වීම නිසා ඇතිවන තත්ත්වයක් තියෙනවා. තවද හේතුවක් තියෙනවා. තවත් එක් හේතුවක් තියෙනවා. එකක් තමයි අපේ ධීවර ප්‍රජාව භාවිතා කරන පන්න ක්‍රම. සමහර පන්න ක්‍රම ගැලපෙන්නේ නැහැ. ඒ පන්න ක්‍රමවල තියෙන්නේ හරියට ඩිසිප්ලින් නැහැ හරියට. හරියට ඒවා රකින්න ඇති ප්‍රශ්න තියෙනවා. අපි එහෙනම් නීතිය ක්‍රියාත්මක. සමහර තැන්වල ඩයිනමයිට් ගන්නවා. පලාතම විනාශයි. කුඩා මාළුවකින් ඉඳලා විනාශ වෙලා යනවා. ඊට පස්සේ අර ඒ මාළු ලොකු වෙනකොටනේ කිලෝ ගානකට යන්නේ. අපි සමහර දවස්වල අපි නාරායතනය හා පර්යේෂණයක් කරා කිලෝ 10ක් දක්වා යන්න පුළුවන් බලපැටව් ග්‍රෑම් 200-300 විනාශ වෙලා යනවා. ලයිට් කෝස් එකට අහු වෙන මේ විදිහේ ක්‍රමවේදෙන්ද අපි මේ පිළිබඳව විශේෂයෙන්ම නාරායතනතක සාකච්ඡා කළා. නීති විරෝධී පන්න ක්‍රම නතර කිරීමට අදාළ විශේෂයෙන් පොලිස්පත්තුමා නායක හමුදාපත්තුමා මෙයා පාර්ලිමේන්තු සංකීර්ණ ගැන අපි සාකච්ඡා කරා. මේ නීතිය ක්‍රියාත්මක කර මේකත් එක හේතුවක්. ඊළඟට එල්නිනෝ තත්ත්වය සම්බන්ධව ඒක බොහොම පැහැදිලි කතානායකතුමනි, ගෝලීය උෂ්ණත්වය වැඩි වෙනකොට සාමාන්‍යයෙන් ජල පෘෂ්ඨයයි වායු පෘෂ්ඨය අතර තියෙන වායු පෘෂ්ඨයේ ඝනත්වය වැඩි. ඝනත්වය වැඩි වුණාම සූර්යාලෝකයෙන් ලැබෙන ආලෝකයත් එක්ක ඒ කියන්නේ සංවහනන සන්නයනයක් වෙන්නේ ජල පෘෂ්ඨයට. ජල පෘෂ්ඨයට තාපය ආසන්න වෙනකොට ඊට පස්සේ තාපය ඉහළින්ම තියෙන මතුපිට පෘෂ්ඨයේ තාපයත් එක්ක අධික තාපයක් තියෙන මේ තාපය නිසා මතුපිට පෘෂ්ඨයේ ආසන්න ඉන්න මත්ස්‍ය ගහනවලට මත්ස්‍යෙන්ගේ තියෙන සාමාන්‍ය සියුම් සමක් තියෙන මේ සමට දරා ගන්න බැරි නිසා මත්ස්‍ය ගහන තියෙන්නේ බොහෝ දුරට සාගර ගැඹුරට ගිහිල්ලා තියෙන. සාගරයට ගැඹුරට ගිහිල්ලා ඉඳන් මත්ස්‍ය ගහනවල පිහිටීම් වෙනස් වෙලා තියෙනවා. ඒ නිසා සම්ප්‍රදායික අපේ ධීවරෙන් නෙලාගෙන යන මාළු අස්සන්නේ අඩුවක් තියෙන එක අපි පිළිගෙන තියෙනවා. ඒ නිසා ගරු අජිත් ගිහාන් මන්ත්‍රීතුමා මමත් ගරු ඇමතුමත් මේ පිළිබඳව නාරායතනට බාර දුන්නා. මත්ස්‍ය ගහන අඩුවක් තියේද? මත්ස්‍ය ගහනවල පිහිටීම් වෙනස් වෙලා තියේද? ඇයි මෙහෙම වෙලා තියෙන්නේ? මෙන්න මේ தත්ත්වය වළක්වා ගන්න කොහොමද කියලා ශක්ති අධ්‍යන වார்த்தාවක් ලබා දෙන්න කියලා. අද සවස් වරුවේ අද ඒ සම්බන්ධ අමාත්‍යංශ ලේකම්තුමාට නාරායතන ශක්ති අධ්‍යන වார்த்தාවක් ලබා දෙනවා. මත්ස්‍ය හිගයක් තියෙද? ඇයි හිග වෙන්න හේතුව? මේ සඳහා පිළියම් කුමක්ද? ඉදිරියේ මේ සඳහා ගත යුත්තේ කුමක්ද කියන එක සම්බන්ධව අපි එතන සිට කටයුතු කරන්න සූදානම්. බොහොම ස්තුතියි.
ගරු රවි කරුණානායක මහත්තයා, ඔබතුමා පොයින්ට් එක මොකද්ද?
මේ පොයින්ට් එක කතානායකතුමනි, මගේ දෙවනි ප්‍රශ්නේ අහනකොට මිනිත්තු 3ක් ගිය අවස්ථාවේදී ඉක්මන් කරන්න කියලා කිව්වම
ඒ අතුරු ප්‍රශ්නේ ඇහිම සඳහා
මිකුළු මිනිත්තු 11යි
තමයි. ගරු මන්ත්‍රීතුමා, අතුරු ප්‍රශ්නේ ඇහිම සඳහා පමණයි පිළිතුරු දීමේදී මේ මේ ප්‍රශ්නෙටත් විනාඩි පොයින්ට් ඕවර් නේ ගරු මන්ත්‍රී. ගරු මන්ත්‍රීතුමා නෑ, අතුරු ප්‍රශ්න ගරු මන්ත්‍රීතුමා උපරිම ලබා දෙන්න පුළන්නේ විනාඩි 2යි. ඔබතුමාගේ පොයින්ට් එකක් නෙවෙයි ගරු මන්ත්‍රීතුමා, කරුණාකර අසුන් ගන්න. ප්‍රශ්න අංක 10 ගරු රුවන් විජේවීර මහතා අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමිය ඇසීමට.
මම මේ ප්‍රශ්න අහනවා ගරු කතානායකතුමනි.
ගරු අග්‍රාමාත්‍යතුමිය,
එක මෙරට පාසල් පද්ධතියේ ජාතික හා පළාත් පාසල්වල ස්ථිර විදුහල්පති තනතුරේ රාජකාරී කරන ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ, ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ සහ ශ්‍රී ලංකා ගුරු සේවයේ නිලධාරීන් පිළිබඳ තොරතු පහත දක්වා ඇත. ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය ජාතික පාසල් සේවයේ නියුතු සංඛ්‍යාව 133යි, පළාත් පාසල්වල සේවයේ නියුතු සංඛ්‍යාව 27යි, මුළු සංඛ්‍යාව 160යි. ශ්‍රී ලංකා විදුහල්පති සේවය ජාතික පාසල් වල සේවයේ නියුතු සංඛ්‍යාව 139යි, පළාත් පාසල්වල සේවයේ නියුතු සංඛ්‍යාව 7125යි, මුළු සංඛ්‍යාව 7264යි. ශ්‍රී ලංකා ගුරු සේවයේ වැඩ බලන විදුහල්පතිවරුන් ලෙස සේවය කළද නිත්‍ය සේවය ගුරු සේවය වන නිලධාරීන් 2024-430 වෙන දිනට 2494ක් ඉන්නවා මුන් පළාත් පාසල්වල සේවය කරන්නේ. ප්‍රශ්න අංක 2, ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පත්වීම් බලධරයා විසින් පාසලක ස්ථිර විදුහල්පති තනතුරට විධිමත් ලෙස පත්කර ඇති ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරීන් සඳහා පහත පරිදි විදුහල්පති දීමනාව ගෙවනු ලැබේ. පාසල් වර්ගය 1AB දීමනාව රුපියල් 8000යි, 1C 5500යි, 2 වර්ගය 4500යි, 3 වර්ගය 4000යි. එමෙන්ම දුෂ්කර හා අති දුෂ්කර පාසල්වල සේවය කරන විදුහල්පතිවරුන් සඳහා දුෂ්කර දීමනාව ගෙවනු ලැබේ. ජාතික පාසල්වල ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් වෙත වැටුපට අමතරව හිමිවන දීමනා පහත පරිදිවේ. ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ එක ශ්‍රේණිය ඉන්ධන දීමනාව, ප්‍රවාහන දීමනාව, විශේෂ දීමනාව, විදුහල්පති දීමනාව මෙම මුදල රුපියල් 25,000කට උපරිමයකට යටත්ව. ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය 2-3 ශ්‍රේණිය විශේෂ දීමනාව සහ විදුහල්පති දීමනාව මෙම මුදලත් රුපියල් 25,000 උපරිමයකට යටත්ව. ප්‍රශ්න අංක 3, අංක 2141 යළි ඉරක් 6 හා 2019/9/16 දින ඇති ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ සේවා ව්‍යවස්ථාවේ දෙවන සංශෝධනයේ 10.1.1 වගන්තිය අනුව ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 3 ශ්‍රේණියේ නිලධාරීන් වසර 6ක සක්‍රීය හා සතුටුදායක සේවා කාලයක් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව දෙවන ශ්‍රේණියටත් 10.2.1 වගන්තිය අනුව ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ දෙවන ශ්‍රේණියේ නිලධාරීන් 2 ශ්‍රේණියේ වසර 6ක සක්‍රීය හා සතුටුදායක සේවා කාලය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව 1 ශ්‍රේණියටත් රාජ්‍ය සේවා කොමිසම් සභාවේ අධ්‍යාපන සේවා කමිටුව විසින් උසස් කරනු ලැබේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන්ගේ උසස් වීම සඳහා ජාතික පාසලක විදුහල්පතිවරයෙකු ලෙස සේවය කිරීම අත්‍යවශ්‍ය නොවේ. 4, අදාළ නොවේ. 5, ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 3 ශ්‍රේණියට පත්වන නිලධාරියෙකු 2 ශ්‍රේණියට උසස් වීම සඳහා ගතවන කාලය වසර 6ක් වන අතර එම නිලධාරියා 2 ශ්‍රේණියේ සිට 1 පළවන ශ්‍රේණියට උසස් වීම සඳහා ගතවන කාලය වසර 6ක් වේ. ප්‍රශ්න අංක 6, ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 3 ශ්‍රේණියට පත්වන නිලධාරියෙකු 2 ශ්‍රේණියට උසස් වීම සඳහා පහත සුදුසුකම් සපුරාලිය යුතුයවේ. සේවයේ ස්ථිරකර තිබීම උසස් කිරීම සඳහා සුදුසුකම් ලබන දිනයට සේවයේ 3 ශ්‍රේණියේ අවම වශයෙන් වසර 6ක සක්‍රීය හා සතුටුදායක සේවා කාලයක් සම්පූර්ණ කර තිබිය යුතු අතර වැටුප් වර්ධක 6ක් උපයාගෙන තිබීම නියමිත දිනට පළවන කාර්යක්ෂමතා කඩයිම් පරීක්ෂණය සමත් වී තිබීම, අනෙක් රාජ්‍ය භාෂාව සමත්ව තිබීම, සන්ධාන භාෂාව සමත්ව තිබීම, අනුමත කාර්ය සාධක ඇගයිම් පටිපාටිය අනුව උසස් වීමේ දිනට පෙරාතුව වසර 6ක් තුළ සතුටුදායක මට්ටමේ හෝ ඊට ඉහළ කාර්ය සාධනයක් පෙන්නුම් කර තිබීම, රාජ්‍ය සේවා කොමිසම් සභා චක්‍රලේඛ 1/2020 අනුව විනයානුකූල දඬුවමක් ලබා නොතිබීම, ධාරිතා සංවර්ධන පුහුණු පාඨමාලාව 1 සමත් වී තිබීම, ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 2 ශ්‍රේණියේ නිලධාරියෙකු 1 ශ්‍රේණියට උසස් වීම සඳහා සුදුසුකම් සපුරා දිය යුතුවේ, උසස් කිරීම සඳහා සුදුසුකම් ලබන දිනේ සේවයේ 2 ශ්‍රේණියේ අවම වශයෙන් වසර 6ක් සක්‍රීය හා සතුටුදායක සේවා කාලයක් සම්පූර්ණ කර තිබිය යුතු අතර වැටුප් වර්ධක 6ක් උපයාගෙන තිබීම, නියමිත දිනට 2 කාර්යක්ෂමතා කඩයිම් පරීක්ෂණය සමත් වී තිබීම, අනුමත කාර්ය සාධක ඇගයිම් පටිපාටි අනුව උසස් වීමේ දිනට පෙරාතුව වසර 6ක් තුළ සතුටුදායක මට්ටමේ හෝ ඊට ඉහළ කාර්ය සාධනයක් පෙන්නුම් කර තිබීම, රාජ්‍ය සේවා කොමිසම් සභා චක්‍රලේඛ 1/2020 අනුව විනයානුකූල දඬුවමක් ලබා නොතිබීම, උසස් කිරීම සඳහා සුදුසුකම් ලබන දිනට අවම වශයෙන් පහත සඳහන් එක් සුදුසුකමක් හෝ සම්පූර්ණ කර තිබීම, පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව, අධ්‍යාපනවේදී උපාධිය, පාසල් කළමනාකරණ ඩිප්ලෝමාව, පශ්චාත් උපාධි අධ්‍යාපන කළමනාකරණ ඩිප්ලෝමාව, ධාරිතා සංවර්ධන පුහුණු පාඨමාලාව 2 සමත් වී තිබීම අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා, ගරු කතානායකතුමනි, ස්තුතිවන්ත වෙනවා ගරු අග්‍රාමාත්‍යතුමියට. ඉතා පැහැදිලි සහ සවිස්තරාත්මක පිළිතුරක් මේ ප්‍රශ්නය සම්බන්ධව ලබා දීම පිළිබඳව. මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය වෙන්නේ විශේෂයෙන්ම අග්‍රාමාත්‍යතුමිය ලබා දුන් පිළිතුරත් එක්ක බැලුවම ලංකාවේ පාසල් සඳහා විදුහල්පතිවරුන් තෝරාපත් කර ගැනීමේදී ඔවුන්ගේ සලකා බලන සුදුසුකම් වල ස්වභාවය අනුව විදුහල්පතිවරුන් අධ්‍යාපන පරිපාලන සේවය, ඒ වගේම ශ්‍රී ලංකා විදුහල්පති සේවය සහ ගුරු සේවයේ ඉන්න නිලධාරීන් ලංකාවේ පාසල් පද්ධතිය විදුහල්පතිවරුන් ලෙස සේවය කරන ලබනවා. මෙහිදී විශේෂයෙන්ම ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් වගේම ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරීන් පාසල් වලට විදුහල්පතිවරුන් ලෙස තෝරාපත් කරගැනීමත් කිරීමේදී මූලිකවම ඔවුන්ගේ සලකා බලනු ලබන්නේ අධ්‍යාපන සුදුසුකම් පේපර් ක්වොලිෆිකේෂන්ස් පමණක් වගේ තමයි මූලිකව සලකා බලනු ලබන්නේ. ගරු අගමැතිතුමිය, සමහර අවස්ථාවන් වලදී අපි දැකලා තියෙනවා ඒ වගේ පත්කිරීම් කරනකොට යම් යම් ගැටලුකාරී තත්ත්වයන් මේ පත්කිරීම් එක්ක සිද්ධ වෙනවා. මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ වෙන්නේ ගරු අගමැතිතුමිය, සාමාන්‍යයෙන් අපි මේ දුන්න පිළිතුරේ සඳහන් වෙන කාරණා අනුව විදුහල්පති සේවයේ ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරියෙක් ගුරු සේවයේ ඉඳලා විදුහල්පති සේවයට එනවා. ඒ විදුහල්පති සේවයට එන ගුරුවරයා 3 ඉඳලා 2ටත් 2 ඉඳලා 1ටත් යන්න අවුරුදු 12ක වගේ කාලයක් ගත කරනවා. ඒ ගත කරන කාලය තුළ විදුහල්පතිවරයෙක් නියෝජ්‍ය විදුහල්පතිවරයෙක් වශයෙන් ඔහු සැලකිය යුතු අධ්‍යක්ෂීම් ප්‍රමාණයක් ලබා ගන්නවා. ඒක නිසා මම ඔබතුමීගෙන් අහන පළවෙනි ප්‍රශ්නය වෙන්නේ විදුහල්පතිවරුන් තෝරාපත් කර ගැනීමේදී පාසල් වලට කිසියම් මේ මූලික අධ්‍යාපන සුදුසුකම් වලට අමතරව අධ්‍යාපන අමාත්‍යාංශයේ විසින් වෙනත් කාර්ය සාධන දර්ශක මත පදනම් වෙච්ච කරුණු සලකා බැලීමට ඔබතුමීලා අපේක්ෂා කරනවාද? විශේෂයෙන්ම විදුහල්පතිවරයෙක් සතු වී යුතු
ප්‍රශ්නය අවසන් කරන්න
මූලික කාරණාව වෙන ඔය මානව සම්පත් කළමනාකරණය, ඒ වගේම තමයි විදුහල්පතිවරයා විදියට කටයුතු කිරීමේදී ඒ පාසල සංවර්ධනයේට ගෙන ගිය ස්වභාවය සහ ඓතිහාසික පිළිබඳ කරුණු ඇතුළු කාර්ය සාධන දර්ශක ඔබතුමීලා සලකා බැලීමට අපේක්ෂා කරනවාද කියන කාරණාව
ගරු කතානායකතුමනි, සෑහෙන කාලයක් විදුහල්පතිවරුන් පත්කිරීම විධිමත් විදියට සිද්ධ වෙලා නැහැ. ඒ නිසාම තමයි අපි මේ වෙලාවේ රාජ්‍ය සේවා කොමිසම් සභාව එක්කත් කතා කරමින් මේක පිළිවළක් කිරීම සහ විධිමත් කිරීම සඳහා සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම සාමාන්‍ය අධ්‍යාපනයේ කරන ප්‍රතිසංස්කරණ තුල මානව සම්පත් කළමනාකරණ කියන ඒකුලන යටතේ දැනට පවතින ක්‍රමය සමාලෝචනය කළා. ඒ සියලුම සර්කියුලර්ස් සියල්ලම සමාලෝචනය කළා. කමිටුවක් හරහා ගරු මන්ත්‍රීතුමා කිව්ව විදියට අර පේපර් ක්වොලිෆිකේෂන්ස් වලට එහා ගිහිල්ලා විශේෂයෙන් විදුහල්පතිවරු පත්කිරීමේදී වෙනත් කරුණු බැලිය යුතුයි කියන එක අපිත් එකඟ වෙනවා. ඒක විධිමත් කිරීම සඳහා දැනට පවතින ක්‍රමය අධ්‍යයනය කළ සමාලෝචනය කළ රාජ්‍ය සේවා කොමිසමත් එක්ක සාකච්ඡා කළ මේක වෙනස් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
ගරු මන්ත්‍රීතුමා.
ගරු අග්‍රාමාත්‍යතුමිය, මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ වෙන්නේ දැන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න ආරම්භ කළා තියෙනවා. ඒ පිළිබඳව ලොකු ප්‍රසාදයක් රට ඇතුලේ තියෙනවා ගරු අග්‍රාමාත්‍යතුමිය. එතනදී විදුහල්පතිවරයාගේ භූමිකාවට ඉතා වැදගත් තැනක් ලැබෙනවා. විශේෂයෙන්ම ගත්තොත් නව අධ්‍යාපන ප්‍රවණතාත් එක්ක විශේෂයෙන්ම තාක්ෂණික දැනුම සහ තාක්ෂණික මෙවලම් භාවිතය, පාසල් ඇතුලේ මානව සම්පත් කළමනාකරණය, ඒත් එක්කම පාසල් ඇතුලේ විනය පවත්වාගෙන යාම සහ මේ වෙන සමාජීය වෙනස්කම් එක්ක ලෝකයේ තියෙන ගෝලීය සහ සමාජීය ප්‍රවණතා එක්ක විදුහල්පති භූමිකාව බලගැන්වීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය පැත්තෙන් ඔබතුමියලාගේ අරගෙන තියෙන අපේක්ෂා කරන පියවර ගන්නීමට අපේක්ෂා කරන පියවර මොනවද කියලා ගරු අගමැතිතුමිය
ගරු කථානායකතුමනි, අපි පුහුණු වැඩසටහන් ගණනාවක් සංවිධානය කරමින් යනවා. අපි ගරු මන්ත්‍රීතුමා කිව්ව විදිහට අපි සම්පූර්ණම එකඟයි ඒ ධාරිතා වර්ධනය සිදුවිය යුතුයි කියන එක. ඒ සඳහා අපි අත වශයෙන්ම විධිමත් වැඩපිළිවෙලක් වගේම මේ වෙනුවෙන් ජාතික අධ්‍යාපන ආයතනය හරහා තියෙන ආයතනය තව ශක්තිමත් කිරීමටත් වැඩපිළිවෙලක් 2027 ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ගරු කථානායකතුමනි, ඔබේ අවසර ඇතුව මම මේ ප්‍රශ්නෙට අදාළ නොවුනත් ඊයේ මෙතන විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්ගෙන් අසත්‍ය කතාවක් කියවුනා මේ මාසේ ගුරුවරුන්ගේ වැටුප් හිමි වෙන්නේ නැහැ කියලා විදුහල්පතිවරුන්ගේ ප්‍රශ්නයක් එක්ක. එතුමා එහෙම ඒ මන්ත්‍රීතුමා යම් කිසි කාරණාවක් ඉදිරිපත් කරා. මම මේක අවස්ථාවක් කරගන්නවා කියන්නේ ඒක සම්පූර්ණ බොරුවක්. ගුරුවරුන්ගේ වැටුප කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔවුන්ට පඩි නිසි වෙලාවට නිසි විදියට ලැබෙනවා කියන ඒ කරෙක්ෂන් එකත් මම කරන්න මේ අවස්ථාව භාවිතා කරනවා.
දෙවෙනි වටය ප්‍රශ්න අංක 1 ගරු අජිත් පී පෙරේරා මහතා ආරක්ෂක අමාත්‍යතුමාගේ ඇසීමට ආණ්ඩුපක්ෂයේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා
ගරු කථානායකතුමනි, ආරක්ෂක ඇමතිතුමාගෙන් අජිත් පෙරේරා මන්ත්‍රීතුමා වෙනුවෙන් අහනවා.
ගරු ප්‍රධාන සංවිධායකතුමා,
මෙතුර සභාගත කරනවා ගරු කථානායකතුමනි.
ප්‍රශ්න අංක 6 ගරු එස් එම් මරිකාර මහතා අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමියගේ ඇසීමට.
කථානායකතුමනි, ගරු එස් එම් මරිකාර මන්ත්‍රීතුමා වෙනුවෙන් අග්‍රාමාත්‍යතුමිය අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්ති අධ්‍යාපන ඇමතිතුමියගෙන් අහනවා.
කථානායකතුමනි, පිළිතුරු සභාගත කරනවා.
පාර්ලිමේන්තුවේ ස්ථාවරණික 27-2 යටතේ ප්‍රශ්න ගරු කේ කාදමස්ථාන් මහතා.
බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. ගෞරව සභානායකර් අවර්களே, ගෞරව සුවාදාර அமைச்சர் அவர்களே கேட்கின்றேன். எமது நாட்டின் சில நாட்களாக சில விரும்பத்தகாத செயல்பாடுகள் முஸ்லிம் பெண்கள் குறிப்பாக விரும்பத்தகாத செயல்பாடுகள் அதிக செயல்பாடுகளால் அதிகமாக பாதிக்கப்பட்டவர்கள் முஸ்லிம் பெண்கள். குறிப்பாக இஸ்லாமிய பெண்களின் ஆடை பொது இடங்களிலும் அரச நிறுவனங்களிலும் தொடர்ந்து விமர்சனத்துக்குள்ளாக்கப்பட்டு வருவது மிகவும் கவலைக்கிடமான விடயமாகும். இது தேசிய ஒற்றுமைக்கும் இன ஒருமைப்பாட்டுக்கும் பாரியதொரு அச்சுறுத்தலாகும். குறிப்பாக இன்று கல்வித்துறையில் முஸ்லிம் பெண்கள் அதிகம் ஈடுபடுவதுடன் சிறந்த பெறுபேறுகளை பெறுகின்றனர். இருப்பினும் அரச துறையில் உள்ள ஆடை கட்டுப்பாடு காரணமாக அவர்களை இஸ்லாமிய கலாச்சார ஆடை அனுமதிக்கப்பட்ட ஆசிரியர் தொழில் போன்ற தொழில்களுக்கு மாத்திரமே மட்டுப்படுத்துவது தேசிய மனிதவள துஷ்பிரயோகமாகும். குறிப்பாக சுகாதாரத்துறையில் சுமார் 700க்கும் அதிகமான முஸ்லிம் பெண்கள் வைத்தியர்களாக நாடளாவிய ரீதியில் பாரிய பங்களிப்பை வழங்கி வருகின்றனர். இருப்பினும் தாதிமார்களாகவும் சக வைத்தியத்துறை பணிப்பாளர்களாக பணிபுரிய முஸ்லிம் யுவதிகள் ஆர்வமாகவும் உள்ளனர். தங்களுடைய தலைமைகளுடனும் இருக்கின்றனர். இருந்தாலும் நடைமுறையில் உள்ள சுற்று நுறுப்பங்கள் அவர்களை குறித்த சேவையில் இணைந்து நாட்டுக்கு பணிபுரிவதை தடுக்கின்றன. கல்முனை வடக்கு ஆதார வைத்தியசாலையில் புதிதாக நியமிக்கப்பட்ட 9 பெண் உதவி சுகாதார பணியாளர்கள் இலங்கையின் அரசியலமைப்பால் உறுதி செய்யப்பட்ட தங்களுடைய மத கலாச்சார ஆடையை அணிந்து தமது கடமையை முன்னெடுக்க அனுமதி மறுக்கப்பட்டதுடன் சமூகங்களை கூறுபடும் வகையில் நியாயமற்ற முறையில் அவர்கள் இரவோடு இரவாக இடமாற்றம் செய்யப்பட்டமை நாட்டின் சமத்துவத்தையும் ஜனநாயக உரிமைகளையும் கேள்விக்குறியாக்கியுள்ளது. முதலாவது கேள்வி, சுகாதார நிறுவனங்களில் பணிபுரியும் சிவில் உத்தியோகத்தர்களின் சமய அல்லது கலாச்சார ஆடை தொடர்பாக தற்போதும் நடைமுறையில் உள்ள சட்டம் அல்லது நிர்வாக விதிமுறைகள் எவை என்பதனை அமைச்சர் இந்த சபைக்கு தெரிவிப்பார்களா? இரண்டாவது, 30/11/2022 இடப்பட்ட 26/2022 இலக்க பொது நிர்வாக சுற்றறிக்கை மூலம் 13/2019 அதேபோல 26/2019 மற்றும் 5/2022, 27/9/2021 ஆகிய சுற்றறிக்கைகள் இரத்து செய்யப்பட்டதையும் பணியாளர் தர அதிகாரிகளுக்கான 8/89 சுற்றறிக்கையும் சீருடை கட்டாயமாக்கப்பட்ட உத்தியோகத்தர்களுக்கும் பொருந்தும் ஏனைய சுற்றறிக்கைகளும் தொடர்ந்து செல்லுபடியாகும் என குறிப்பிடப்பட்டிருந்தது. இந்த பின்னணியில் பலதரப்பட்ட சுகாதார உத்தியோகத்தர்களின் ஆடை தொடர்பில் தற்போது நடைமுறையில் உள்ள குறிப்பிட்ட சுற்றறிக்கை சேவை பிரமாணம் சட்டம் அல்லது ஒழுங்கு விதி எது என்பதனை அமைச்சர் சபைக்கு சமர்ப்பிப்பீர்களாக? 3, அரச நிறுவனங்களின் சமய அல்லது கலாச்சார ஆடை தொடர்பாக உத்தியோகத்தர்களுக்கிடையே ஏற்படக்கூடிய முரண்பாடுகளை தீர்ப்பதற்கும் சட்டபூர்வமான அதிகாரமின்றி எந்த ஒரு உத்தியோகத்தரும் தனது சமய அல்லது கலாச்சார அடையாளத்தின் காரணமாக கடமையிலிருந்து தடுக்கப்படாதிருப்பதை உறுதி செய்வதற்கு சுகாதார அமைச்சு அனைத்து அரச வைத்தியசாலைகள் மற்றும் சுகாதார நிறுவனங்களின் தலைவர்களுக்கு ஏதேனும் எழுத்து மூல வழிகாட்டல் அல்லது பணிப்புரை வழங்கியுள்ளதா? 4, முஸ்லிம் பெண் ஊழியர்களின் ஆடை தொடர்பான பிரச்சினை எதிர்காலத்தில் இந்த நாட்டில் தலை தூக்காமல் இருக்க இந்த அரசாங்கம் எடுக்கும் நடவடிக்கை என்ன? அதேபோல அரசியலமைப்புக்கு முரணாக உள்ள சுற்று நிறுவனங்களை அனைத்தையும் திரும்ப பெற்று அரசியலமைப்பை யாப்பு கூடாக உரிமையான சமய சுதந்திரம் சட்டத்தின் முன் சமத்துவம் சமயத்தை வெளிப்படுத்துதல் சுதந்திரம் மற்றும் ஒருவரது கலாச்சாரத்தை அனுபவித்து மேம்படுத்தும் சுதந்திரத்தை உறுதிப்படுத்த வேண்டும். எனவே இவைகளை கருத்தில் எடுத்து முரண்பாடுகளை களையும் விதத்தில் இது தொடர்பானதொரு சுயாதீன ஆணைக்குழு அமைக்க முடியுமா? இதை நாங்கள் கௌரவ அமைச்சரிடம் கேட்டுக்கின்றோம்.
கௌரவ அமைச்சர்துமா,
கௌரவ கதாநாயகத்துமணி, காதர் மஸ்தான் மந்திரித்துமாகே விஷயத்த தேக பிரச்சனையிட பிலுத்துரு தேனட காலின் தன்மே கால்முன உத்துர ரோஹாலே மத்துவனு கடலுவாக சம்பந்தேன் மாம் ஈயத் சபால் பால்தவன் அவச்தாவை பிரச்சனையிட பிலுத்துராக லபாதுன்னா அது விஷயத்தே தேகாக்தியனவா உதிய வருவே ஈலங்கட சபால் கால்தவன் அவச்தாவை யோஜனாவுக்கு தியனவா எக்கம கருணாக சம்பந்தே சமாங்க உபத்துமா கரு ஆதானி உமக்கரான் கேமத்தி மே பிரச்சனைய දැන් එක එක මන්ත්‍රීවරු ඒ තිබෙන අවස්ථා පාවිච්චි කරලා 24/2 හෝ සභාව කල්පන අවස්ථාවේ ප්‍රශ්නයක් හෝ යෝජනාවක් හැටියට ඉදිරිපත් කරාම තමයි එකම උත්තරේ ඒකම ලබා දී යුතුද එහෙම නැත්නම් අපි ඒ ඒ ඒ තප්පිලිතුරෙන් සෑහීමකටපත් වෙනවද කියන එක. අර උත්තරේ කියවන්න පුළුවන්. නමුත් හවසත් අද තිබෙනවා මේ ප්‍රශ්නයම වෙන මන්ත්‍රීවරයෙක් යොමු කළා. එතුමාගේ අයිතියට මම ගරු කරන අතරේ ඔව් එතුමාගේ අයිතියට ගරු කරන අතරේ නමුත් මම හිතනවා ඊයේ මම අපේ කාර්ය අපර මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු ප්‍රශ්නෙට සැලකිත වේලාවක් අරගෙන මේ චක්‍රලේක සියල්ලම පැහැදිලි කළා. හරි.
එකම කාරණාවක් සම්බන්ධයෙන් නැවත නැවත විවාදපත් කිරීම සහ කරුණු කාරණා කතා කිරීම පිළිබඳව සභාවේ කාලය පිළිබඳ ගැටලුවක් තියෙනවා. ලේකම් මණ්ඩලය ගැන සැලකිලිමත් එකක් වෙන්න අවශ්‍යයි. 27-2 ලබා දීම සහ සභා කල්තබන අවස්ථාවේදී දෙන මේ ප්‍රශ්න පිළිබඳව දැනුවත් භාවයක වෙන්න ඕන. නැත්නම් එකම දේ එක දවස තුළ කතා වෙන්න පුළුවන්. ගරු අමාත්‍යතුමා ඔබතුමාට ඉදිරිපත් කිරීමට පුළුවන්.
හොඳයි. ගරු කතානායකතුමනි, එතුමා අහන ප්‍රශ්න වලට මම මෙහෙම පිළිතුරු ලබා දෙන්නම්. නිල ඇඳුම යන්න සම්මත කර ඇති ඇඳුමක් වන අතර එමගින් එම නිලයේ අනන්‍යතාවය ආරක්ෂා කරනවා. එසේම සෞඛ්‍ය අමාත්‍යාංශය තුල නිල ඇඳුම් කමිටුවක් ක්‍රියාත්මක වන අතර ඉන් එක් එක් නිලයට අදාළ නිල ඇඳුම සම්මත කරගෙන තියෙනවා. එලෙස සම්මත කරන ලැබ ඇති නිල ඇඳුමෙහි යම් වෙනසක් සිදු කරනු ලබන්නේ නම් එම නිල ඇඳුම් කමිටුව ඉදිරිපත් කර අනුමත කරගත යුතු වෙනවා. දෙකසා තුනට උත්තරය සෞඛ්‍ය ශේෂ්ත්‍රය සැලකීමේදී සේවකයන් සඳහා නිලැඳුම් ලබා දී ඇත්තේ පොදුවේ එක් එක් නිලධාරී කාණ්ඩ රෝගීන්ට සහ මහජනතාවට පහසුවෙන් හඳුනා ගැනීමට අමතරව සනීපාරක්ෂාව තහවුරු කිරීමත් අදාළ කරගෙනයි. එනම් සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ නිලැඳුම් සකස් කිරීමේදී රෝගී සත්කාරක සේවා පහසුවෙන් සිදු කිරීම මෙන්ම රෝගකාරක විසබීජ පැතිරීම පාලනය කිරීමත් සැලකගෙන තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය තුල නිලැඳුම් හිමි සේවාවන් පහත පරිදි වන අතර ඔවුන් නිලැඳුම් දීමනාකුත් ගෙවනවා. හෙද නිලධාරී, පෞල් සෞඛ්‍ය නිලධාරිනී, මහජන සෞඛ්‍ය පරීක්ෂණ නිලධාරී, මැලේරියා බරවා මර්ධන සහායක, මහජන සෞඛ්‍ය ශේෂ නිලධාරී, කීට විද්‍යා සහකාර, පාසල් දන්ත චිකිත්සක, ඊට අමතරව කනිෂ්ඨ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, සෞඛ්‍ය සහායක, රෝහල් ඕවසිය, අරක්කැමි, කරනවයමි, කාර්යාල කාර්ය සහායක, පාපැදි පණිවිඩකරු, මුරකරු, රසායනකර සහායක සහ ඉසින යන්ත්‍ර ක්‍රියාකරු. මේ අයට අපි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ වන විට නිලැඳුම් දීමනාව ලෙස හෙද නිලධාරීන් රුපියල් 30,000ක්, පෞල් සෞඛ්‍ය නිලධාරිනියන් රුපියල් 28,000ක්, මහජන සෞඛ්‍ය පරීක්ෂණ නිලධාරීන් රුපියල් 30,000ක්, මැලේරියා බරවා මර්ධන සහායක ඇතුළු එන් නිලධාරීන්ට රුපියල් 20,600ක්, ඊට අමතරව සෞඛ්‍ය සහායකයන් වෙනුවෙන් රුපියල් 18,600ක් දෙනවා නිලැඳුම් දීමනාව. නිලැඳුම් දීමනාව ලබා දෙන්නේ නිලැඳුම් කමිටුව විසින් සම්මත කරන ලද නිලැඳුමකට ගෙවන්නට. හතරවෙනි කොටස රාජ්‍ය සේවකයන් හට නිලැඳුම් අනුමත කර අදාළ දීමනා ගේම සිදු කරන ලබන්නේ අදාළ නිලයේ රාජකාරී විධිමත්වා ක්‍රමවත් සිදු කර ගැනීමට හැකිවන අතර ඒ සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ අදාළ වේ. ගරු කතානායකතුමනි, මීට වැඩිමනත් වශයෙන් මම ඉදිරිපත් කරන්නම්. 1989 පෙබරවාරි 1 වෙනිදා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ වැඩ බලන ලේකම්වරයා නිකුත් කරපු චක්‍රලේඛයක් තමයි මාණ්ඩලික ශ්‍රේණිවල නිලධාරීන්ගේ නිලැඳුම සම්බන්ධයෙන්. ඒක තියෙන්නේ මාණ්ඩලික ශ්‍රේණිවලට අයත් සියලු රාජ්‍ය නිලධාරීන් සහ සංස්ථාන නිලධාරීන් සිය කාර්යාලයට පැමිණීමේදී රාජකාරී කටයුතු කිරීමේදී ඒ අඳින්න ඕන ඇඳුම පිළිබඳව. ඒ චක්‍රලේඛය 2019 යම් සංශෝධනයක් කළා. අන්නේ සංශෝධනය තමයි සමහර කෙනෙක් වරදවා උපුටා දක්වන්නේ. ඒක තිබෙනවා රජයේ නිලධාරීන් රාජකාරී වේලාව තුළ ස්වකීය කාර්ය පරිශ්‍රය තුළට ඇතුල් වීමේදී පිරිමි නිලධාරයන් මේ විදිහටත් කාන්තා නිලධාරීන් මේ විදිහට ඇතුළත් ඇඳගෙන ඉන්න ඕන කියලා. ඒකේ දෙවෙනි කොටස තියෙන ගරු මන්ත්‍රීතුමා, දැනටමත් නිලැඳුමක් හෝ නිලැඳුම් දීමන ලබන නිලධාරයන් තමන්ගේ අනුමත නිලැඳුමින් සැරසී රාජකාරී එදී සිටිය යුතුයි කියලා. ඒ 2019 චක්‍රලේඛය 2022 සංශෝධනය වුණේ නැහැ ඔය කියන හැටියට. එතකොට 2022 සංශෝධනය වුණේ සමහර අමාත්‍යාංශවල කාර්යාලවලට ඇතුළත් වීමේදී මේ කාන්තාවට සාරිය හෝ ඔසරිය පමණක් ඇතුළත් වෙන්න ඇඳලා එන්න ඕන කියලා යම් සංවාදයක් පැන්නගිලා තිබුණා. එතන තමයි ඒ රජයේ නිලධාරයන් ස්වකීය කාර්යාල පරිශ්‍රයේද පැමිණීමේදී හා රාජකාරී එදී සිටියේදී රාජ්‍ය සේවයේ ගෞරවය රැකෙන ආකාරයේ සුසු කාර්යාලීය ඇඳුමකින් සැරසී සිටීම ඉඩදී යුතුය. තවද ශේෂ රාජකාරී සඳහාද ඇතුළත් විය යුතු කියලා තිබේ. මේක කරු මන්ත්‍රීතුමා ඇතුළත් වෙන්නේ රජයෙන් ලදහරයන්ට විසක් නිලැඳුම් අඳින අයට නොවේ. නිලැඳුම් දීමනාව ලබන නිලැඳුම් අඳින අයට හිමි නිශ්චිත නිලැඳුමක් පවතිනවා. ඒකට කෑලි අඩු කරන්න හරි එකතු කරන්නට හරි නිලැඳුම් කමිටුවේ අනුමැතියකින් තොරව හැකියාවක් නැහැ. මේක තමයි තත්ත්වය. එතකොට මේ චක්‍රලේක අපි ගහපු එකක් නෙවෙයි. 2019 දී මේ රවුෆ් වකීම්, රිෂාඩ් බදුරුද්දීන්, සජිත් ප්‍රේමදාස ඇතුළු මේ ඇමතිවරු ඉන්න ආණ්ඩුවකින් 2019 දී බොහොම පැහැදිලිව චක්‍රලේකේ කියලා තිනවා නිලැඳුමක් හෝ නිලැඳුම් දීමන ලබන නිලධාරයන් තමන්ගේ අනුමත නිලැඳුමේ සැරසී සිටිය යුතුයි කියලා. එතකොට මේ මත පදනම් වෙලා තමයි දැනට රාජ්‍ය සේවයේ කටයුතු සිදු වෙන්නේ. දැන් මේ සිදුවීම පදනම් කරගෙන කොතනක හරි යලිත් කුඩා දේශපාලන කණ්ඩායම් විසින් ජාතිවාදය වපුරන්න හදනවා නම්, ඒ හරහා සෞඛ්‍ය සේවාව බිඳවට්ටන්න හදනවා නම් අපි ඒකට ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා තමයි මම සතුටු වෙනවා මුස්ලිම් ජාතික තරුණියන් කාන්තාවන් රාජ්‍ය සේවයට සෞඛ්‍ය සේවයට යම් ප්‍රමාණයක වැඩිවීමෙන් වැඩියෙන් එන්න පටන් අරගෙන තිබෙනවා. ඒතොර ඒ ඔබගේ සංස්කෘතික අනන්‍යතාවයක් පවතිනවා, ඇඳුමේ අනන්‍යතාවයක් පවතිනවා. ඒවත් අපි සැලකිල්ලට ගන්නවා. නමුත් මේ චක්‍රලේක පවතිනවා. ඒ අනුව තමයි රාජ්‍ය සේවයට කටයුතු කරන්න සිදු වෙන්නේ. ඒ චක්‍රලේක වෙනස් කරනවා නම් ඔබතුමාට යෝජනාවක් ගේන්න පුළුවන් පාර්ලිමේන්තුවේ හෝ ඉන් පිටතදී අපි මේ ගැන සාකච්ඡා කරමු කියලා. එහෙම නැතුව දැන් මේ ප්‍රශ්නය ඇත්තරම ඒ සෞඛ්‍ය සහායකයන් අපි කිසි දේශපාලන මැදිහත් වීමකින් තොරව බඳවා ගත්තා. කාගේවත් මන්ත්‍රී කෙනෙක් ලියුමක් නැමේ ගත්තේ. ඉතින් මම සතුටු වෙනවා ඒ මේ තරුණියන් මේකට පැමිණීම සම්බන්ධයෙන්. නමුත් එතන දේශපාලන කණ්ඩායම් කීපයක් මැදිහත් වෙලා යලිත් ජාතිවාදී අවශ්‍යීමට සහ මේ සෞඛ්‍ය සේවා කඩා කපලන් හටතු කරා తాවකාලික පිළියමක් හැටියට ඒ අය මම ආසන්නම රෝහලට අනුයුක්ත කරලා තිබෙනවා. මේ ප්‍රශ්නය විසඳා ගන්නත් එක්ක අපි ඉදිරියේදී බලමු ඒ චක්‍රලේකවලට මොකද කරන්නේ, මොකද මේ ඒ කටයුතු කරන්නේ කොහොමද කියන එක. ඒ නිසා මේක තමයි මම හිතන්නේ මේක මම ඊයේත් ලබා දුන්නා, අදත් මේ උත්පත්තිතර ලබා දෙනවා. ආයි හවසත් මට හිතෙන මම මේක ලබා දිය යුතු නැහැ කියලා. ඒක කරුණාකරලා ඔබතුමාගේ අවධානය යොමු කරනවා මේ ප්‍රශ්නෙට මේ විදිහට උත්තර ලබා දීම සම්බන්ධයෙන්.
ආස මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමේදී උදේ තියෙන ඔබතුමා ගරු අමාත්‍යතුමා ලබා දුන්න පිළිතුර රිෆරන්ස් කරන්න හොඳයි. ගරු කාදමස්තන්ට ඔබතුමාට කෙටි පැහැදිලි කිරීමක් කරගන්න පුළුවන්.
ගරු සභානායකවරුලේ අමචර්ක නන්දිහෙලයි කෝරි කොල්කරේන අමචර් මුඩිපඩිකේ එනල අමචර් தெளிவாக இருக்கின்றார்கள். அதாவது முஸ்லிம் பெண்கள் வந்து இவ்வாறான தொழில்களுக்கு வர்றதுக்குரிய தடையாக இருக்கிறது வந்து அந்த நீல கால்சட்டையும் நீல கையுதுகளும் அதே போல அந்த ஹிஜாப் அணியறதுக்கு அனுமதிகள் கொடுத்தால் சகலதுகளையும் நான் கூறியது போல சகல அதாவது விளையாட்டு வெளிநாடுகளில் வந்து முஸ்லீம் நாடுகளில் இவ்வாறான உடைகளுடன் அவர்கள் விளையாட்டு போட்டிகளோட கலந்து கொள்றாங்க. அந்த அடிப்படையில் அது எவ்வாறான சுற்றறிக்கையில் எவ்வாறு வந்தாலும் ஆனால் உங்களுக்கு அனைமாக தெரியும் அரசியல் அமைப்பு உறுப்புரைப்பை பாதுகாக்கிற விதத்தில் ஜனாதிபதி பாலிகா வித்யாலய ராஜகிரிய அது மற்ற இன்னும் சிலர்களோடு நடந்த வழக்கில் வந்து உச்ச நீதிமன்றம் இதை பாதுகாக்கிற விதத்தில் தீர்ப்பு, அதாவது அந்த வழக்கிழக்கம் 1 SLR 331 2014 இலக்க வழக்கில் உச்ச நீதிமன்றம் அழகாக அந்த அரசியல் உறுப்புரையை பாதுகாக்கும் விதத்திலையும் தீர்ப்பு கொடுத்துக்கிறதால இதுகளை கருத்தில் எடுத்து ஒரு சட்டமாக இது யாருக்கும் யாரையும் அவமானப்படுத்துகிற உடுப்பு இல்லை. இது யாரும் அவமானப்படக்கூடியதில் அழகான அதுக்காக மற்ற உடுப்புகளை நாங்கள் கூட சொல்லலை. ஒரு சமூகத்தையும் ஒரு சமூகம் கேட்கிற இதை சட்டமாக, அதாவது ஒரு ஒரு சுயாதீன ஆணைக்குழு ஒன்றை போட்டு இதை சட்டமாக்கிட்டு அந்த பிரச்சனைகளை தன் யாரும் வந்தாலும் ஏன்னா கூடுதலாக தெரியும் பல எதிர்பார்ப்போட இந்த இதை கேட்கின்ற இந்த சமூகமும் பாரிய வாக்கு அளித்து தான் நீங்கள் இன்று வந்திருக்கின்றீர்கள். அந்த அடிப்படையில் இதற்கு நியாயம் நல்ல நல்ல ஒரு ஒரு ஆணைக்குழு ஒன்றை போட்டு இதை சட்டமாக ஆக்கி தருமாறு தயவாக கேட்டுக்கொள்கிறேன்.
கர்வ அமாத்தியதுமா
அத்தமிக்கு அப்படி சந்த பிரச்சனை கருகன்ன கீட்டவாத் கர்வ கதாநாயக துவனி சமாஜா வினாசம் கூட எம் எம் தேவால் வினாசன் ஒன்று சக்லேக நீதி வினாசன் ஒன்று இக்கட்டமாக பார்லிமெண்ட் பவுத்தின் දැන් ඔබතුමාලගෙත් පක්ෂවල එකතුවකුත් පවතිනවා ඒ ප්‍රදේශ නියෝජනය කරන යෝජනා විධාකාර දෙන්න පුළුවන්. ඒ යෝජනා අපි සෞඛ්‍යයට ගැලපෙන්නේ කොහොමද, රාජ්‍යයට ගැලපෙන්නේ කොහොමද කියන එක සාකච්ඡා කරන්න පුළුවන්. මොකද අපි දැන් වැඩ කරන්නේ අතරම අපි ගෙනාවු චක්‍රලේඛයක් මත නෙමෙයි 2019 ගහපු චක්‍රලේඛය මත. 2019 දී මේ තත්ත්වය මෙලෙසම තිබුණා. ඒ වෙලාවේ ගහපු චක්‍රලේඛය ඒ ආකාරයෙන් ආරක්ෂා කිරීම උදා රජයලදාරින් කටයුතු කරන්නේ.